ஹானரபிள் வாசுதேவ நாணயக்கர்
గారు సభాపతిని దేశీయ ఆదాయం బదు అలుత్పనతగాన యమక్యాంత వస్తావ లభీమ సతురా విశేషం కబీర్ హషీం అమెత్తుమాగే కతావే కియపు కరుణు అపిట పలము అపే అవధానే టొముకరణ వేలా తిబెనవా కిరిపిటి వలట బదు వెడి కరాయి కివ్వా කිරිපිටි වලට බදු වැඩි කරේ මේ පැත්තෙන් කිරි ගොවියන්ගෙන් ගන්නා වූ කිරි වලටත් දෙන්නා වූ මුදල් වැඩි කළා මේ රටේ කිරි නිෂ්පාදනය වැඩි කරන්න මම හිතන්නේ එතුමා දන්නවා ඇති ඉන්දියාව කිරි වලින් ස්වයංපෝෂිත වුණේ 100% ගානකින් බදු පනවලයි පිටරටින් ගේන කිරිපිටි වලට ඒ නිසා මේ රටේ දේශීය ආර්ථිකයක් ගැන තුට්ටු භාගයකට ගන්න නොගත් එතුමන්ලාගේ ආණ්ඩු පාලන ක්‍රමයේ ඒ ප්‍රතිපත්ති අපට මතක් කර දීම ගැන එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන. ඊළඟ මේ යුනිවර්සල් ටැක්ස් එකක් තියෙන්න ඕනේ කියන අදහස් කොහෙන්ද එන්නේ? මේක දෙන්න පුළුවන් ඉතා දියුණු රටවල් වලට යුනිවර්සල් ටැක්ස් එකක්. නමුත් මේ වගේ පහළ මැද මට්ටමේ ආදායම් තියෙන රටකට යුනිවර්සල් ටැක්ස් එකක් ගහන්න කිසියම් ආකාරයකට වමනා ආදායම් ව්‍යුහයක් නැහැ. සේවා නියුක්තික ව්‍යුහයක් නැහැ. ඒ නිසා මේ නොගැලපෙන දේවල් මෙතන කිරීමෙන් ඇත්තටම පහළම ආදායම් ලබන කොටස් වලටයි මේකේ එන්නා වූ ලොකුම අමාරුව තැරපීම එන්නේ. ඒ නිසා මේ ටැක්ස් ෆයිල් එකක් තියෙනවායි කිව්වහම යම් යම් තැන්වල පිළිගැනීම් තිබෙනවා. ඔව් අපි දන්නවා මේ VIP ලවුන්ජ් එකක් පාවිච්චි කරන්න පුළුවන් යම් මට්ටමක ව්‍යාපාරිකයන්ට. ඒ වගේ මේ සමාජය විවිධාකාර විෂමතාවයන්ට යටත් කරන්න යන්නේ. ටැක්ස් ගෙවන කට්ටියට මෙන්න විවිධ සැලකීම් විවිධ පිළිගැනීම් එහෙම ගෙවන්න බැරි මිනිස්සුන්ට නොසැලකීම් මේක තමයි තමුන්නාසේලාගේ පන්තිභේද ප්‍රතිපත්තිය. ඒ නිසාම තමයි අපි මේ ආණ්ඩුවට විරුද්ධව මේ විවේචන එල්ල කරන්නේ අපේ ජනතාවගේ පොදු කෝණය. ඇති නැති පරතරය ලොකුවට පෙන්වලා තියෙනවා අපේ කවුද මුදල් ඇමතිතුමා. මේ බලන්න 100%ක් පමණ වූ අයට මෙච්චර පංගුවක් ලැබෙනවා. 105%ක් වූ පෝසත් මායට මෙච්චර පංගුවක් ලැබෙනවා. ඒ අතර 10%ක් වූ දුප්පත්ම කොටස් වලට මේ බලන් ලැබෙන පුංචි ප්‍රමාණය කියලා ලොකු වේදනාවෙන් කියන හඬක් ඇහුණා. අන්තිමට මේ බදු පනත යටතේ සිද්ධ වෙන්නේ ඒ කාරණය තවත් තීව්‍ර වීමයි. ඉහළම ආදායම් ලබන කොටස් වල ආදායමෙන් ඍජු බදු ගන්න ක්‍රමය මේ පනතේ මන්නන් දකින්නේ නැහැ පෙන්නලා තියෙනවා. ඉහළම ආදායම් ලබන කොටස් වලට ඍජු බදු 128%ට වැඩිය වැඩි කළා තියෙනවාද? 140 දාලා තියෙන්නේ සූදු වලට, දුම්කොළ වලට, මත්පැන් වලට. ඒ අරුණාම මේ රටේ විශාල ධනවත් පන්තියට 140 වැටෙන්නේ නැහැ. එයාට වැටෙන්නේ වෙනදා තිබුණු 128%ම පමණයි. අනික් අතට වෙලා තියෙන්නේ 114%ක් ගෙවාගෙන හිටිය අය 128% බෙරකට් එකට දාලා තියෙනවා. දැන් බලන්න බදු ප්‍රතිපත්තියක මොනවද අරමුණු? බදු ප්‍රතිපත්තියක අරමුණු රජයට ආදායම් ගැනීම. ඒක එකක් තමයි. දෙවෙනි කාරණේ මොකද්ද? බදු ප්‍රතිපත්තියක සමාජ සාධාරණත්වය ඇති කිරීමයි. මේ තිරසර සංවර්ධන වැඩපිළිවෙලේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ මේ සමාජ සාධාරණත්වය ඇති කරන්න. විවිධාකාර අඩු ආදායම් ලාභී ජනකොටස් වලට යම් සහනහා දීමනා හෝ ආරක්ෂණය දීමට රජය මේ ලබා ගන්නා ආදායම් වැය කිරීම. ඒ සමාජ සාධාරණත්වය. මට ඔක්කොම දිගටම කියාගෙන යන්න වෙලාවක් නැහැ. මේ බදු පනතෙන් සිද්ධ වෙලා තියෙන්නේ පහළ ආදායම් ලබන කට්ටියත් මධ්‍යම පහළ ආදායම් ලබන කණ්ඩායමත් මේ බදුවලට හිර කිරීමයි. මේ බදුවලට හිර කිරීම නිසා මේ පහළ ආදායම් පහළ මධ්‍යම පන්තිය මධ්‍යම මැද පන්තිය මේ කියන කොටස් දෙක විශාල තැලීමකට ලක් වෙනවා. මක් නිසාද කියලා අපි බලමු. දැන් අපි දන්නවා රුපියල් ලක්ෂ 12ක් ලක්ෂ 12ක් වාර්ෂික ආදායම් තියෙන අය මේ බදු කරයට හසු වෙනවා. එතකොට රුපියල් ලක්ෂ 12ක ආදායමේ ඉන්න අය මේ බදු වලට හසු වෙනකොට විශාල ප්‍රමාණයක් ඒ අනුව මේ බදු තුල හසු වෙනවා. මේ කොටස් අතර ආර්ථික ක්‍රියාකාරීත්වයට තමුන්නාසේලා ලබා දෙන සාහනය මොකක්ද? ලබා දෙන දිරිගැන්වීම මොකක්ද? මේ බදු ප්‍රතිපත්තියකින් අනිත් පැත්තෙන් කරන්නේ දිරිගැන්වීම කිරීම යම් යම් ආර්ථික ක්‍රියාකාරීත්වයන්ට. ඒ දිරිගැන්වීම මේ රටේ දේශීය ස්වයං රැකියාකරුවට, මේ රටේ සුළුවා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාට මොන විදිහටද ලබා දීලා තියෙන්නේ? දැන් මේ අද තමුන්නාසේලා බදු අය කරන්න හදන මේ ලක්ෂ 12ක වාර්ෂික ආදායමේ සීමාව තුළ ඉන්න මිනිස්සු තමයි මේ සුළු මධ්‍ය පරිමාණ ක්‍රියාකාරීත්වයේ ඉන්නේ. කුඩා සුළු මධ්‍ය පරිමාණ ස්වයං රැකියා ක්‍රියාකාරීත්වයේ ඉන්නේ. ඉතින් ඒ අයට මේ බදුබර වැඩි කිරීම තුළින් තමුන්නාසේලා අද ඒ පහළ මැද පන්තියේ, ඒ වගේම මධ්‍යම මැද පන්තියේ ආර්ථික ක්‍රියාකාරීත්වය දිරිගැන්වීමට වඩා අධෛර්යමත් කිරීමට හේතු වෙන ආකාරයේ බදු පැනවීමක් කළා තිබෙනවා. අපි මේක පොඩ්ඩක් බැලුවොත් හොඳයි. 40%ක් ඉන්නවා පහළ මධ්‍යම පන්තිය හා මැද මධ්‍යම පන්තිය. ඒ 40%ට ජාතික ආදායමෙන් ලැබෙන්නේ 21%යි. ඊළඟට ඉහළ මැද පන්තිය හා මහා පෝසතුන්ගේ පන්තිය ඉන්නවා තවත් 40%ක්. ඒ 40%ට ලැබෙනවා 71%ක් ආදායමේ. ඒ අයගේ ආදායම අල්ලන්න තමුන්නාසේලා මොනවද කරලා තියෙන්නේ? තමුන්නාසේලා ඒ ජාතික ආදායමෙන් 71%ක් ලබන ඉහළ මැද පන්තියයි පෝසතුන්ගේ පන්තියයි ඇල්ලීමට කිසිම අලුත් බද්දක් ගෙනල්ලා නැහැ. කිසිම අලුත් බදු රේට්ටුවක් නියම කළා නැහැ. තමුන්නාසේලා කළා තිබෙන්නේ අර ජාතික ආදායමෙන් 21%ක් පමණක් ලබන පහළ මධ්‍යම පන්තියේයි මැද මධ්‍යම පන්තියේයි 40% මට්ටම් තමයි මේ බර ගෙනලා තියෙන්නේ. තමුන්නාසේලාගේ ඉලක්කේ වෙලා තියෙන්නේ මිනිස්සු ඉහළම ධනවතුන් නෙමෙයි. දැන් වෙනත් රටවල් වල පටන් අරගෙන තියෙනවා අර ටෝබින් කියන ආර්ථික විද්‍යාඥයාගේ උපදේශය මත ප්‍රමාද වෙලා. නමුත් ෆයිනෑන්ෂල් ට්‍රාන්සැක්ෂන් ටැක්ස් කියලා, ඒ ෆයිනෑන්ෂල් ට්‍රාන්සැක්ෂන් ටැක්ස් එක යොමු කරලා තියෙන්නේ විවිධ මට්ටම්වල අද මූල්‍ය ආර්ථිකය ප්‍රබල වෙලා තිබෙන තත්ත්වයක් තුළ විවිධ මූල්‍ය ගනුදෙනු සිදුවෙමින් තිබෙනවා. ඒ හැම මූල්‍ය ගනුදෙනුවකින්ම දශම ගානක ආදායමක් ආණ්ඩුව එකතු කරොත් මේ පහළ මධ්‍යම පන්තිය සම්පූර්ණයෙන්ම බදුවලින් නිදහස් කරන්න පුළුවන්. අපට රුපියල් 10,00,000ක් දක්වා ආදායම ලැබෙන මිනිස්සු පවා අපි ක්‍රියාකාරීත්වයට යොමු කරන්න ඕන, ආර්ථිකයේ වර්ධනයට යොමු කරන්න ඕන. අපිට මේ ෆයිනෑන්ෂල් ට්‍රාන්සැක්ෂන් ටැක්ස් කියන එක අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් ඉහළම මූල්‍ය ගනුදෙනු වලින් දශම ගානක ආදායමක් ගත්තත් ආණ්ඩුවට ගණන් හදලා බැලුවොත් විශාල ආදායමක් ලබන්න පුළුවන් බව පෙනේවි. ටෝබින් දවස්වල කිව්වා හැම රටකම මේ මුදල් ගනුදෙනු වලින් මේ ඉහළ මට්ටමේ මට දශම මෙච්චර තිබුණොත් ලෝකයේ තියෙන දුප්පත්කමත් නැති කරන්න පුළුවන් කියලා. මම හිතන්නේ කවදාවත් මේ ආණ්ඩුව යටතේ තමන්ව මේ බලයේ පවත්වාගෙන යන තමන්ට ගුරුවරුකම් දෙන ඉහළම ධනපති පන්තියට විරුද්ධව කිසිම අලුත් බද්දක් බදු රේට්ටු වැඩි කිරීමක් කරන්නට සූදානම්ක් තියෙනවයි කියලා මම පෙන්වන්නම් උදාහරණයක්. තමුන්නාසේලාගේ පළවෙනි ආයවැය ලේකනේ හිටපු මුදල්ලමතුමා කිව්වා මන්දිර බද්දක් දානවා කියලා. මේ අපේ කබීර් රෂිම් මැතිතුමාත් දැන් කිව්වා ඉස්සරයේ මන්දිර ගහපුවට අපි දැන් බදු දානවා කියලා. එතුමාට අමතක වෙලා තියෙනවා මන්දිර බද්ද ගෙන ඇවේ රවි කරුණනායක මැතිතුමා. නමුත් මේ මන්දිර බද්ද අය කළේ නැහැ. ඔබතුමා ඒක දන්නවනේ. මන්දිර බද්ද අය කිරීමත් ඇරියා. ඒ තමයි තමුන්නාසේලාගේ පදනම පවත්වාගෙන යන මේ රටේ ඉහළ සමාජ පන්තිය වෙනුවෙන් තමුන්නාසේලා කරන අනුග්‍රහය දැක්වීම.
කරු මන්ත්‍රීතුමා කාලය අවසන්යි.
තව මම විනාඩි 15ක් තිබුණා.
No, 11 minutes.
Honorable Sisira Jayakodi has 5 minutes.
Okay.
May I take part of that?
Okay, okay.
Right. Then ma'am make yaga niti. Tamunasela Mandirabad Danway Kiela, Lukuateta, Beragahala, Andimada Bangoda Mandirabadak, Kriat Magane, Evagi Adat. මංගල සමරවීර මහත්තයා ලොකුවට බෙර ගැහුවා. මේ දුප්පතුන්ගේ ප්‍රමාණය මෙච්චරයි, ඔවුන්ට ලැබෙන ආදායම මෙච්චර පුංචි. මෙන්න පුංචි ප්‍රමාණයක් පොහොසතුන්ගේ ආදායම මේ පරතරය තමයි නැති කරන්න යන්නේ කියලා. මේ පරතරය නැති කරන මොන යෝජනාවද තියෙන්? ඇත්තටම සිද්ධ වෙලා තිබෙන්නේ මේ පහළ මධ්‍යම පන්තියේ අන්තං මාසික ලක්ෂයක ආදායම තුල ජීවිතය ගැට ගහගන්න බලනවා දුප්පත්කමට නොවැටි. ඇයි තමුන්නාන්සේලා දන්නවා ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියනවා රුපියල් 44,600ක් වුවමනයි හතර දෙනෙකුගේ පවුලකට ජීවත් වෙන්න දෙමාල්ලන්ටයි දරුව දෙන්නටයි අත්‍යවශ්‍ය වියදම්. එතකොට ඒ අත්‍යවශ්‍ය වියදම් තුල කොච්චර ඇතුළත් වෙනවද? වක්‍රබදු රුපිය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා සේවාවන් වෙනුවෙන් රුපියල් 4,600කට වැඩි ගාණක් ඇතුළත් බදු අයිතියට. දැන් ඒ මිනිස්සු එක පැත්තකින් වක්‍ර බදු ගෙවනවා, අනිත් පැත්තෙන් ඍජු බදු ගෙවනවා. මේක තමයි වෙලා තියෙන්නේ. එමෙ නැතුව ඉහළම පන්තියේ බදු රේට්ටු වැඩි කළේ නැහැ. මේ පහළ මධ්‍යම පන්තියේ මැදම මධ්‍යම පන්තියේ මිනිස්සු පාරික භෝගික භාණ්ඩ වලට ගෙවන වක්‍ර බදු වලට අතිරේකව දැන් ඒ මිනිස්සුම යට කළා තියෙනවා ඍජුවද්දකට. මේකයි තමුන්නාසේලාගේ ආණ්ඩුවේ වික්‍රමය වෙලා තිබෙන්නේ. තමුන්නාසේලාගේ ඇමතුමා කතා කරමින් කිව්වා අපි එදා අපේ ආණ්ඩුවෙන් ගෙනෑපු සමහර යෝජනාවලට විරුද්ධ වෙන්න බැරි වුණේ මේ සුදු වෑන් එකේ යන්න බය නිසා කියලා. එහෙම සුදු වෑන් එකෙන් තමන්ව විවේචනය කරන උදවිය අරගෙන ගිහින් අතුරුදහන් කරනවා නම් එහෙනම් කබීර් රෂීම් මැමතුමා තමයි අපි ඒ කාලේ ඉස්සෙල්ලම අරගෙන යන්නේ. ඒක මම එතුමාට කිව්වා. නමුත් එහෙම සංස්කෘතියක් තිබුණේ නැති නිසා එතුමා අදත් මේ සභාවට ඇවිල්ලා කතාවක් පවත්වනවා අපට විරුද්ධව එදා වගේම. මේ ළඟට මම කැමතියි මේ හතර දෙනුගේ පවුලක රුපියල් 50,000ක් විතර යනවා අද වියදම. මේ තමයි ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ තොරතුරු. දැන් මේ මිනිස්සුන්ට දෙමව්පියෝ බලාගන්න වුණොත්, මේ මිනිස්සුන්ට තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වැඩි වියදමක් කරන්න වුණොත්, මේ රුපියල් 50,000ක මාසික ආදායමක් තියන අයට ලෙඩක් දුකක් වුණොත්, ඒවා වෙනුවෙන් වැය කරන්න මුදල් අවශ්‍ය වුණොත්, මේ රුපියල් 100,000 ආදායම ඒවට දිය වෙලා යනවා. එතකොට මේ රුපියල් 100,000 ආදායමෙන් තමුන්නාසේලා බදු ගන්න හදනකොට මතක තියාගන්න ඕන අද තියෙන ජීවන වියදම. එදා තමයි ලක්ෂයට කොඩිය දැම්මේ. අද ලක්ෂයට කොඩිය දාන්න බෑ. ඇයි? අද ලක්ෂේ බාල්දු වෙලා. ඒ බාල්දු වෙච්ච ලක්ෂේ ඇත්ත වටිනාකම අද කොඩිය දමන්න තරම් වටිනා කමක් ඇති අගයක් නෙවෙයි. මෙන්න මේ නිසා තවමත් මේ මංගල සමරිවිර ඇමතුමා මේ ලක්ෂයකට වඩා මාසික ආදායම ලැබෙනකොටම එයට බදු දැමීම ඉතාම යුක්තිසහගත සාධාරණත්වයේ ප්‍රතිපත්තියක් කියලා කියනකොට මේ ඇමතිතුමා දැනගත යුතුයි අද ලක්ෂයේ වටිනාකම් මොකද්ද කියලා. අද අපේ කම්කරු පන්තියේ උදවියත් සමහරු රුපියල් 50,000කට වැඩි ලක්ෂයකට කිට්ටු ආදායමක් ලබනවා. සේවකයෝ අද රුපියල් 100,000ට වැඩි ආදායම් ලබන සේවකයෝ ඉන්නවා. කම්කරු පන්තියේ අර්ථය තිබෙන්නේ ආර්ථික සමදතාවයේ ස්වභාවය අනුවයි. එහෙම නැතුව ලැබෙන්නා වූ ආදායම් මට්ටම අනුව නෙමෙයි. ඒ නිසා අපේ කම්කරු පන්තියේ උදවියත් සමහර වෙලාවට ඔය කියන ආදායම් තත්වයන් ගන්න පුළුවන් තත්වයක ඉන්නවා. ඒ අය බොහොම මහන්සියෙන් දුක් විඳලා සේවය කළා. මේ උපේන සල්ලි ලක්ෂයකට වැඩි උන හැටියේ බදු ගන්න තීරණයකට ආණ්ඩුව එනවා නම් ආණ්ඩුව මේ රටේ ඉහළ පන්තියෙන් බදු ගැනීම වෙනුවට පහළින් බදු ගැනීම කල්පනා කළා තියෙනවා. ඊළඟට මම කියන්න කැමති අර්ථසාධක අරමුදල. ඒ වගේම ඒ කාලයේ සාන දීලා තිබුණු විවිධාකාර පුද්ගලයන්ගේ ආදාය, කලාකරුවන්ගේ සාහිත්‍යදරයන්ගේ, ඒ වගේම මේ රටේ නොයෙකුත් දිරිගැන්වීම් සඳහා ලබා දී තිබුණු බදු සහන, මේවා ඔක්කොම කප්පාදු කළ දාලා තියෙනවා. මේවා කප්පාදු කිරීමත් එක්කලා මේ රටේ දිරිගැන්වීම් නැති වෙලා යනවා. හැබැයි විදේශිකයන්ට ඒ දිරිගැන්වීම් තියෙනවා. විදේශිකයන් ආයෝජනයක් අරගෙන එනවා නම් ඒවාට ඒ දිරිගැන්වීම් තිබෙනවා. ඒවායේ විස්තර මං කියන්න යන්නේ නැහැ. ඒ වගේම මේ රටෙන් මුදල් අරගෙන යනවා නම් එයාගෙනුත් ගන්න 10%යි. ඉතින් මේ විදිහට අර්ථ සාධක අරමුදල ඒ මනුස්සයාගේ මුළු ජීවිත කාලයක් හම්බ කරපු ඒ අර්ථ සාධක අරමුදල ආයෝජනය කළා යමක් එකතු වුණා නම් ඒකෙන් බදු ගන්න එක අපිට 10%ක් ගත්තා. ඒකද 14%කට නංවලා. මම දන්නේ මේ සංශෝධන අතර කොච්චර ඒවා වෙනස් කළා තියෙනවද කියලා. ඒවා වෙනස් කළා තියෙනවා නම් ඒ සංශෝධන වෙනකොට බලමු. අපි මුල් පනතේ කියවපු හැටියටයි අපි මේ තත්ත්වයේ තේරුම් ගන්නෙ.
දැන් අපි කරු මන්ත්‍රීතුමා විනාඩි 5යි ඉවරයි.
හොඳයි. දැන් අපි අරගෙන බලමු මේ වැඩ කරපු සේවකයේ වැඩ කරපු දින ගණනින් බෙදලා බලන්න. ඒ දින ගණනින් බෙදලා බලුවාම එයාගේ මුළු සේවා කාලය ඒ මිනිස්සයා ඒ සේවය දෙන්න මොනතරම් අවදානම් අමාරු තත්වයන් තුළ සේවය කළාද කියලා ඒ මිනිස්සු ලබන ප්‍රතිලාභයනොත් බදු ගන්න. ඒ මිනිස්සුන්ගේ අරමුදලනොත් මේ තරම් ඉහළ බදු ගන්න. මේ ආණ්ඩුව කොහොමද ඉහළ පන්තියටයි අපි බදුවර දමන්නේ? ජනතාවගේ පැත්තට බදුවර අඩු කරනවා කියන්නේ කොහොමද? මේ විදිහේ බදු ප්‍රතිපත්තියක් හා බදු යෝජනා ගෙනෙමින් අනිත් පැත්තෙන් මේ අඩු ආදායම් ලාභීන්ගේ පැත්තට අපි මේ රටේ ආදායම් බදු ප්‍රතිපත්තිය හරවන අය, ඒ අයට වඩා වාසියක් වෙන විදිහට කියන්නේ 60-40. එහෙම තමයි පළවෙනි ප්‍රකාශය කිව්වේ. අපි කියනවා ක්‍රමානුකූලව ඍජු බදු 40කට ගේනවා. ඒ වගේම වක්‍ර බදු 60කට ගේනවා. නමුත් ඇත්තටම උනේ මොකද්ද? තමුන්නාසල දැන් ආයවැය ලේකන තුනක් ඉදිරිපත් කළා. ඒ තුනේ සමස්ත වශයෙන් ගත්තාම වක්‍ර බදු 85%ක් පමණ වෙලා තියෙනවා. ඍජු බදු 15%ක් වෙලා තියෙනවා. ඊට කලින් තිබුණේ
බොහොමත් සුදී මන්ත්‍රීතුමා
ඉවරයි, මං ඉවර කරනවා. ඒ නිසා ගරු සභාපතිතුමනි, මේ ආණ්ඩුව තමන්ගේ ඉහළ පන්තිය වෙනුවෙන් අද සේවය කිරීම සඳහා වෙස් මූණක් දමාගෙන අද මේ රටේ පහළ මධ්‍යම පන්තියත් මැද මධ්‍යම පන්තියත් ඉලක්ක කරගෙන මේ ගෙනියන බදු ප්‍රතිපත්තිය අවසාන වශයෙන් මේ රටේ ආර්ථික ක්‍රියාකාරීත්වය දුර්වල කරන බව මතක් කරමින් මානිහන වේ.
කරු අශෝක් අබේසිංහ.
කරු සභාපතිතුමනි, 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතින් පසුව වසර 11කට පසු නව දේශීය ආදායම් පනතක් ඉදිරිපත් කරන අවස්ථාවේ විශේෂයෙන්ම කතා කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳ මම ඉතාම සන්තෝෂ වෙනවා. අපි මෙම පනතෙන් බලාපොරොත්තු වෙන්නේ ඉහළ ආදායම් ලබන, එහෙත් බදු නොගෙවා සිටින ව්‍යාපාරිකයන් බදු ගෙවීම සඳහා යොමු කරමින් එම බදු වලින් මේ රටේ පහළ ආදායම් ලබන අයට සුබසාධනය සඳහා යොමු කිරීම සහ මේ රටේ බදු ආදායම ඉහළ නැංවීම තමා මෙම පනතෙන් බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම 1950 අපේ රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් ආදායම 16.1% වශයෙන් තිබුණා. ඒ ක්‍රමක්‍රමයෙන් වැඩි වෙලා 1977 විවෘත ආර්ථිකය හඳුන්වාට පසු 1978 වන විට අපේ රටේ එදා මෙදා තුර තිබුණ වැඩිම දළ දේශීය නිෂ්පාදනයෙන් ආදායම වන 28.9% දක්වා ආදායම වැඩි වෙලා, ඉන්පසුව අප රජය හැත්ත හතේ සිට එක්දම්සේ අනු හතර දක්වා මෙරට පාලනය කර එක්දස් නම්සේ අනු හතරේදී දළදේශී නිෂ්පාදනයෙන් ආදයම සයට විස්සයි දසම හතරක් වන විට ලබා දුන්න අපි අපේ රජය වෙනස් වෙලා ශ්‍රීලකට ස්පක්ෂය ප්‍රමුඛ රජයක් පැමිණිය ඔවුන් එක්දම්සේ අනු හතරේ සිට දෙදස් දාහතර දක්වා රට පාලනය කර අපිට නැවත දෙදස් පහළුවේ අපි රට බාල ගරණා විට අපේ රටේ ආදායම දළදේ නිෂ්පාදනයෙන් සියයට එකොළහයි දසම හයක් දක්වා අඩු වෙලා තිබුණා. ඒ තත්ත්වයක් තුළ අපි නැවත මේ රටේ ආදායම් වැඩිකිරීම සඳහා අපේ අයවැය කීපයක් තුළින් යම් යම් ක්‍රියාමාර්ග ගනිමින් මේ වන විට දළදේශී නිෂ්පාදනයෙන් ආදායම සියයට පහළොව දක්වා පහළොවට ආසන්න වෙලා තියෙන තත්ත්වයක් තුළ මේ රටේ ආදායම් වැඩිකිරීම සඳහා විශාල පිටුහලක් මෙම නව දේශීය ආදායම් පනතුලින් සිදුවේ කියලා බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපේ රටේ ආදායමක් අපි අයවැයේදී ඉදිරිපත් කළත් මම හැම වෙලාවෙම කියන්නේ අපි ඇස්තමේන්තු කරන ආදායමක් ඉදිරිපත් කරනවා. නමුත් කවදාකවත් අපිට ඒකෙන් ඒ ඇස්තමේන්තු ආදායම ලැබෙන්නේ නැහැ. ලැබෙන්නේ ඊට 20%ක් විතර අඩුවේ. ඒ නිසා විශේෂයෙන්ම මේ ආදායම් එකතු කිරීම පිළිබඳ ව්‍යුහය ශක්තිමත් කරන්න ඕනේ. විපක්ෂයෙන් කිව්වා හිඟන්නන්ටත් බදු ගහන පනතක් කියලා, පුණ්‍ය ආයතන වලට බදු ගහන පනතක් කියලා. නමුත් මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ හිඟන්නෙක් වුණත් ආදායමක් ලැබලා එයින් ව්‍යාපාරයක් කරනවා නම් මේ පන්තුලින් ආදායම අනිවාර්යයෙන්ම බදු ගහන්න සිද්ධ වෙනවා. ව්‍යාපාරයක් කරනවා නම් ඒ බදු අනිවාර්යයෙන්ම ගෙවිය යුතුයි. පුණ්‍ය ආයතනයක් පුණ්‍ය පන්සලක පින් කැටේට ලැබෙන සල්වේෙන් අපි බදු ගහන්නේ නැහැ. නමුත් ඒ පුණ්‍ය ආයතනය ව්‍යාපාරයක් කරනවා නම් ඒ ව්‍යාපාරයෙන් ආදායමක් ලැබනවා නම් ඒ ආදායමට මේ රටට බදු ගෙවන්න ඕනේ. එහෙම නැතුව මේ රටක් ඉදිරියට අරන් යන්න බෑ. විශේෂයෙන්ම ඒ සාමාන්‍යයෙන් විහාර දේවාලගම් පනතෙත් තියෙන්නේ 42 වෙනි වගන්තියේ. ඒක ව්‍යාපාරයක් කරනවා නම් පමණයි බදු ගෙවන්න වෙන්නේ. එහෙම නැත්නම් බදු ගෙවන්න වෙන්නේ නැහැ. ඒ විහාරස්ථානයේ පුණ්‍ය ආයතනයේ අභිවෘද්ධියට ඒ ලැබෙන මුදල් යොමු වියදම් කරනවා නම් බදු ගෙවීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම අපි මේ බදු පනත තුලින් බලාපොරොත්තු වෙන්නේ ආදායම ඉහළ නැංවීම. අපේ රටේ 84 ලක්ෂයක් ඉන්නවා රැකියා කරන අය සහ ව්‍යාපාරිකයන් සහ ස්වයං රැකියා කරන අය. මෙයින් 14 ලක්ෂයක් රජයේ රැකියා කරද්දී මේ 14 ලක්ෂයෙන් බදු ගෙවන්නේ 1,40,000කට වඩා අඩු ප්‍රමාණයක්. ඒ කියන්නේ රුපියල් 100,000ට වඩා වැඩියෙන් ගන්න අයගෙන් විතර පමණයි බදු ගන්නේ. 100,000ට වඩා අඩුවෙන් ගන්න අයගෙන් බදු ගන්නේ නැහැ. ඉතින් මේ තත්ත්වය තුළ අපේ රටේ දැනට ව්‍යාපාරික ස්ථානය පමණක් 20 ලක්ෂයක් තියෙද්දී වැට් බදු ගෙවන ලිපිගොනු තියෙන්නේ 15,696යි. ජාතිය ගොඩනැගීමේ බදු ලිපිගොනු තියෙන්නේ 21,700යි. එකොනොමික් සර්විස් ටැක්ස් ESC බදු ගෙවන ලිපිගොනු තියෙන්නේ 4,026යි. අපි මේ රජය බාර ගන්නා විට සමස්ත බදු ලිපිගොනු ප්‍රමාණය 6,90,000කට සීමා වෙලා තිබුණා. නමුත් අපේ රටේ රජයේ ආර්ථික ප්‍රතිපත්ති මත මේ බදු ලිපිගොනු ප්‍රමාණය 10,14 දක්වා වැඩි කරලා දැන් රටේ ආදායම ශීඝ්‍රයෙන් වැඩි කරන අවස්ථාවක් තුළ අපි මේ ක්‍රියා කරගෙන යන වැඩපිළිවෙල මම හිතනවා 2020 වෙද්දී අපේ රටේ ආදායම බලාපොරොත්තු වන ආදායම ලැබෙයි කියලා. මේ බදු යෝජනාවලින් දේශීය ආදායම් පනතෙන් බලාපොරොත්තු වෙනවා කියලා අපේ අමිතුවන් කිව්වා බිලියන 45ක් කෝටි 4,500ක්. නමුත් දැනට අප රටේ බදු ලිපිගොනු තියෙන අයගෙන් බදු නොගෙවන ප්‍රමාණය, බදු පැහැර හරින ප්‍රමාණය 2015 වසරේ පමණක් කෝටි 15,984ක්. ඒ කියන්නේ බිලියන 159ක් බදු ගෙවන අය බදු පැහැර හැරලා තියෙනවා පසුගිය 2015 වසරේ. ඉතින් මේක විශාල මුදල් ප්‍රමාණයක්. අපි මෙවැනි මේ යෝජනාවලින් බලාපොරොත්තු වෙන කෝටි 4,500, ඒ කියන්නේ බිලියන 45ට වඩා බදු පැහැර හැරීම කරනවා බදු ගෙවන්නන් විසින්. ඉතින් බදු පහර හරින බදු අපිට එකතු කිරීම සඳහා යම්කිසි වැඩපිළිවෙලක් අනිවාර්යයෙන්ම සැකසිය යුතුයි කියලා මම විශේෂයෙන් මේ අවස්ථාවේදී මුදල් ඇමතිවරයාට ප්‍රකාශ කරනවා. ඒ වගේම අපේ රටේ මේ බදු අනුපාත ඉතාම සංකීර්ණ විදිහට තිබුණා. 10%, 12%, 15%, 28% සහ 40% වශයෙන්. නමුත් අපි මෙවර එය 10%, 12%, 15% තුනම ඒ බදු අනුපාත අයින් කරලා 100 තනිබද්දක් බවට 14% බවට පත් කරලා තියෙනවා. සියයට විසියටේ බද්ධ සියයට හතලිය බද්ධ ඒවගේම සියයට විශේෂයෙන්ම සුළුපහා මධ්‍ය පරිපාන ව්‍යාපාරකයන් සඳහා තිබච්ච සියයට විසියටේ බද්ධ මේ පන්තමගින් සමහර ව්‍යාපාර සඳහා සියයට 14 දක්වා අඩු කරලා තියෙනවා විශේෂයෙන්ම සුළුහා මධ්‍ය පරිපාන ව්‍යාපාරකයන් සඳහා අපි පසුගිය දින අඳුන්වා දුන්නා විශේෂයෙන්ම ණය යෝජනා ක්‍රම කීපයක් ඒ ණය යෝජනා ක්‍රම කීපය තුලින් දිවි උදාන රජයේ සහන පොලිස් සඳහා ණය යෝජනා ක්‍රම කීපයක් අපි අඳුන්වා දුන්නා ඒ තුලින් මේ ව්‍යාපාරිකයා මේ රටේ සුළුහා මධ්‍ය පරිපාලන ව්‍යාපාර ඉදිරියට ගෙන යාම සඳහා විශාල රුකුලක් වෙන බව විශේෂයෙන් මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න ඕනේ රන්නැස්වන්න ණය යෝජනා ක්‍රමයේ තුලින් රුපියල් මිලියන 750 දක්වා ණය මුදලක් විශේෂයෙන්ම පොලිය 106.54 බැගින් ලබා දෙනවා මේ ණය යෝජනා ක්‍රම විශේෂයෙන්ම ඒ පොලිය අනුපාත 15 දෙනෙමින් රජයේ විශේෂයෙන්ම මහා භාණ්ඩාගාරයේ මිලියන 4475ක් ඒ කියන්නේ කෝටි 447ක් සහන ආධාර දෙනවා මේ ණය යෝජනා ක්‍රම සඳහා විශේෂයෙන්ම රන්නැස්සන ණය යෝජනා ක්‍රමය ගොවි නවෝදා ණය යෝජනා ක්‍රමය රිය ශක්ති ණය යෝජනා ක්‍රමය ඒ වගේම රිවි බල සවි ණය යෝජනා ක්‍රමය දිරි සවිය ණය යෝජනා ක්‍රමය ජයේසු ණය යෝජනා ක්‍රමය මාධ්‍ය අරුණ ණය යෝජනා ක්‍රමය සොඳුරු පියස මේ සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වෙන පරිදි මෙවැනි ණය යෝජනා ක්‍රම රාශියක් අපි හඳුන්වා දීලා තියෙනවා මේ පසුගිය කාලය තුල ඒ නිසා විශේෂයෙන්ම සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සඳහා මෙම ආදායම් දේශීය ආදායම් පනත ගෙනවත් කෙසේ වෙතත් ඔවුන්ට විශාල ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ මක්නිසාද මෙම අපි සුළුහා මධ්‍ය පරිමාණ ණය යෝජනා ක්‍රම රාශියක් ඉදිරිපත් කරන නිසා විශේෂයෙන්ම මේ බදු අනුපාත අපේ බලාපොරොත්තු වන්නේ 80%ක් වන ඍජු වක්‍ර බද්ධ 60%ක් දක්වා අඩු කරන්න මේක ලේසියෙන් අවුරුද්දෙන් දෙකෙන් මාසෙන් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කෙසේ වෙතත් අපේ රටේ ඍජු බද්ධ විශේෂ සාමාන්‍ය ලෝකයේ ඍජු බද්ධ තියෙන ප්‍රමාණය 40%ක් නමුත් අපේ 120ක් තියෙන්නේ එය වැඩි කිරීම සඳහා මම හිතනවා මේ යෝජනා ක්‍රම විශේෂයෙන්ම ක්‍රියාත්මක කිරීම තුලින් පුළුවන් වෙයි නමුත් ඇමතුමා කිව්වා 2018 අප්‍රේල් මාසේ තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ 2018 අප්‍රේල් මාසේ ක්‍රියාත්මක වුණොත් අපිට මේ ආදායම් ලැබීම 2019 වෙනකන් කල් යනවා විශේෂයෙන්ම දයසිරි ජයසේකර මහත්මයා කිව්වා මේක ක්‍රියාත්මක කිරීම 2019 දක්වා කල් දාන්න කියලා මොකද ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීව සමග අපි සාකච්ඡා කරලා තියෙනවා ඔවුන්ට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා මේ තුලින් බඩේ ආදායම අඩු වෙයිද කියලා කෙසේ වෙතත් අපි බලාපොරොත්තු වෙනවා මේ ක්‍රමය ක්‍රමක්‍රමයෙන් මේ රටේ ජනතාවට හුරු කරමින් අපේ රටේ ආදායම් වැඩි කරමින් ඒ ලැබෙන ආදායම තුලින් විශේෂයෙන්ම පහළ ආදායම් ලබන අයට සුභ සාධනීය කටයුතු සඳහා යොමු කරමින් මේ රට දියුණු ආර්ථිකයක් සහිත රටක් බවට 2025 වෙනිට පත් කරලා ඒක පුද්ගල ආදායම ඩොලර් 5000ට වැඩි ප්‍රමාණයක් 2025 වෙනි ඩොලර් 7500කට වැඩි ඒක පුද්ගල ආදායමක් සහිත රටක් බවට පත් කිරීමට මෙම දේශීය ආදායම් පනත උපකාරී වෙනවා තමයි විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා බොහොම ස්තුතියි
බොහොම ස්තුතියි ඔනරබල් අජිත් මන්න පෙරම
ගරු සභාපතිතුමනි
මුතුමාට විනාඩි 7යි
අද විශේෂයෙන්ම බදු පනත පාර්ලිමේන්තුවේ උත්තරීතර පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කරලා තිනවා මේ පනත ඉදිරිපත් කිරීමේදී මම හිතන සුවිශේෂයක් වෙන්නේ විශාල සංඛ්‍යාවක් සංශෝධන වලට යටත් වෙනවා මොකද මේ රජයේ හැමතිස්සම සියලු දෙනා සාකච්ඡා කරලා හැමෝගෙම අදහස් අරගෙන ඒ අදහස් සැලකිල්ලට අරගෙන තමයි යම් දෙයක් කරන්නේ ඒ තමයි මෙච්චර විශාල ප්‍රමාණයක් සංශෝධන වලට යටත් වෙලා තියෙන්නේ විතරක් නෙමෙයි ගරු ඇමතිතුමා ප්‍රකාශ කළා වර්තමානයේ වුණත් අද කතා කරන දේ වුණත් සංශෝධනයේ හොඳ දේවල් තියෙනවා නම් සංශෝධනය කරන්න එතුමා ලෑස්ති කියන එකත් විශේෂයෙන්ම මේ විවාදයේ පටන් ගන්නකොට කිව්වා. ඒ වගේම බදු කිව්වහම මේක අමුතු දෙයක් නෙමෙයි. සිංහ රජ කාලේ ඉඳන්ම ඉතිහාසයේ ඉඳන්ම මේ රටේ බදු අය කළා. මුදල් වලින් විතරක් නෙමෙයි දා බඩු භාණ්ඩ වලින් බදු අය කළා. බඩු භාණ්ඩ වශයෙන් බදු ලබාගත් අවස්ථා තියෙනවා. අස්වැන්න ලබාගත් අවස්ථා තියෙනවා. මෑත ඉතිහාසයේදී හැ බැලුවොත් අලුතෙන් බදු පනතක් ආවේ ළඟ ඉතිහාසයේදී හැ බැලුවොත් 2000 වර්ෂයේ ආවා. ඊට පස්සේ අවුරුදු 6කින් 2006 වර්ෂයේ ආපහු බදු පනතක් අලුතෙන් ආවා. ඊළඟට අවුරුදු 11කට පස්සේ තමයි 2017 වර්ෂයේ මේ බදු පනත ආවේ. හැබැයි ලෝකයේ ආදායම් උත්පාදන ක්‍රමවේද ශීඝ්‍රයෙන් වෙනස් වෙද්දී ලෝකයේ ස්වභාවය දියුණු වීම ආදායම් මෙව ශීඝ්‍රයෙන් වෙනස් වෙද්දී මෙච්චර අවුරුදු 11ක් කාලයක් ගියා කියන එකත් අපි කනගාටු වෙන්න ඕනේ කරුණක්. කොහොම වුණත් වර්තමාන රජයටත් ඒ වගේම ගරු මුදල් ඇමතුමා මංගල සමරවීර මැතිතුමාට ස්තුතිවන්ත වෙනවා මේ ගැන සැලකිල්ලට අරගෙන අද බදු පනතක් ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම ගැන. ඒ වගේම අපි දන්නවා විශේෂයෙන්ම අප මේ බදු පනතෙන් හොඳට අධ්‍යයනය කරලා බැලුවහම වැඩිපුර බදු ගණ්ඩ නෙමේ මේ බනත කටයුතු කරලා තියෙන්නේ. බදු අය කරන අය, බදු ගෙවන්න සුදුසුකම් ලැබු අය, බදු ගෙවන එක පැහැරහරිනවා අන්නේ අයව බදු දැලට එකතු කරගන්න තමයි මේ බදු පනත විශේෂයෙන්ම ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. අපි කවුරුත් දන්නවා මේ රටේ නීතිය දිහා බැලුවත් පුළුවන් අය බලවත් අය මේ නීතියෙන් පැනලා යනවා. බදු ප්‍රතිපත්ති දිහා බැලුවත්, බදු ක්‍රමවේද දිහා බැලුවත් බදු දැලත් හරියට මකුළු දැලක් වගේ. චූටි මිනිහෙක්ව බදු දැලට අහු වෙනවා මිසක් ලොකු සතෙක්ව මකුළු දැලට අහු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි බදු දැලෙත් තියෙන ක්‍රියාත්මකභාවය. එහෙනම් ඒ නමුත් මෙම අවස්ථාවේදී අපි දකිනා මේ අලුත් බදු පනත තුලින් මේ හැම දෙනාම උපයන අය බදු දැලට බදු ක්‍රමවේදයට එක්හු කරගන්න ක්‍රමවේදයක් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් නමුත් කිසිම බද්දක් වැඩි කරලා නැහැ. මේ රටේ රුපියල් ලක්ෂයක් එක පුද්ගලයෙකුට කිසිම බද්දක් නැතුව මාසයකට ලක්ෂයක් ආදායමක් ගන්න පුළුවන්. ඒ කියන්නේ බදු ලිහිල් කරලා තියෙනවා. නමුත් බදු ගෙවන්නන් ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා කටයුතු කරනවා. අපි දන්නවා මේ රටේ බර අදින්නේ ආදායම් උපයන අය නෙමෙයි. මේ රටේ රට කරවන ආදායමට දායක වෙන්නේ ආදායම උපයන අය නෙමෙයි. අහිංසක දුප්පත් මිනිස්සු පිට් පොකට් ගහලා ගන්න බද්දෙන්, දන්නේම නැතුව ගත්තු බද්දෙන් වර්තමාන රාජ්‍ය ඇවිදilla මේවා හෙලි කරලා තියෙනවා මෙන්න බදු අය කරන විදි කියලා. ඉස්සර මේවා කවුරුත් දැනගෙන හිටියේ නැහැ. නමුත් අද 80%ක් රට කරවන ආදායමෙන් දුප්පත් අහිංසක මිනිසුන්ගෙන් ගන්න බද්දෙන් කරවන්නේ මේක අඩුම ගානේ 60% දක්වා අඩු කර ගැනීමත් මේ බදු පනතෙන් විශේෂයෙන්ම ක්‍රියාත්මක වෙනවා. එහෙනම් සමහර වෙලාවට කියනවා හිඟන්නන්ගෙනුත් බදු අය කරන ක්‍රමයක් මේ හදලා තියෙන්නේ කියලා. නමුත් මම පැහැදිලිව කියනවා ඒ අයට හිඟන්නන්ගෙන් බදු අය කිරීමත් 80%ක් හිඟන්නත් සීනි ටික ගන්නකොට, තේකොළ ටික ගන්නකොට, පාන් රාත්‍ර පාන් ගන්නකොට, කෑම ටිකක් ගන්නකොට හිඟන්නත් බදු කියන 80%ක් රටේ බදු එකතු කිරීමට දායක වෙච්ච යුගයක් තියෙන එක අපි උත්සාහ කරන්නේ 60% දක්වා පහළ ගෙවන්න. ඒ වගේම අපි දන්නවා කරු සභාපතිතුමනි 2015 ජනවාරි 8 මේ රජය වෙනස් කිරීම සඳහා ජනතාව කරපු එක ඉල්ලීමක් තමයි මේ රටේ වංචා දූෂණ නැති කරලා දාන්න. ඒ කියන්නේ කළු සල්ලි මේ රටේ නිපේන එක නැති කරන්න, මූල්‍ය පරිපාලනයක් ඇති කරන්න. එදා අපි හම්බන්තල වරායට ණයගත්තේ කීයද කියලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වශයෙන්වත් අපි දන්නේ නැහැ. ඕක හොයන්න ගියම අපි ගුටි කාලා පිස්තෝලකාරයෙන් ප්‍රහාරය එල්ල වෙලා අපහු ආවව හොයාගන්න බැරි වුණා. අද ගරු අගමැතිතුමා විශේෂයෙන්ම නව රජයේ සියලු මූල්‍ය කටයුතු මේ පාර්ලිමේන්තුවට දැනුවත් කරලා විනිවිද භාවයක් තුළ කරන්නේ. විවිධ විවේචන එල්ලෙනවා. ඒ විවේචන වලට අපි මුහුණ දෙනවා. ඒ වගේ තමයි පුද්ගලයාත් අද රටේ කළු සල්ලි නිර්මාණය නොවන විදිහට ක්‍රමවේදයක් නිර්මාණය කරන්න ඕනේ. අපි පහුගිය කාලේ දන්නවා වෙච්ච දේවල් මොනවද කියලා. ඒ මූල්‍ය පාලනේ නැති හින්දා ඒ සඳහා අධිකරණ ඉදිරියේ පහුගිය රජයේ කාලේ වෙච්ච සිද්ධීන් අද අධිකරණ ඉදිරියේ විභාග වෙනවා. දැන් CSN නාලිකාවට ආයත තිබිච්ච කෝටි 8ක් වටිනා සංනිවේදන ට්‍රක් රථය අද ජාතික රූපවාහිනියට දීලා තියෙනවා. මේවා හම්බ කරපු සල්ලි පෙන්වන්න බැරුව. ඒ විතරක් නෙමෙයි Amtrak Holding Private Limited කියන එක්තරා පෞද්ගලික බැංකුවක තැන්පත් කර තිබිච්චි කෝටි 15ක් මුදල අද රාජසන්ත කරලා තිනවා. මේ සල්ලි හෙව්වේ කොහමද කියන එක පිළිගන්න බැරුව මර තව ඉඩම් දැන් මල්වානේ තිබිච්චි අක්කර 16ක පොල් ඉඩමත් සුකෝභෝගී නිවසත් වටිනාකම කෝටි 20යි. අයිතිකාරයෙක් නැහැ. අයි ඒ සල්ලි උපයෝගේ කොහමද? ඒ කළු සල්ලි හදිච්ච නිර්මාණය වෙච්ච ක්‍රමවේදයක් මේ රටේ තිබ්බා. අන්න ඒ කළු සල්ලි හදිච්ච ක්‍රමවේදයට වැටබැඳීම තමයි අපි කරන්නේ. ගම්පහ වෘතර පාර තිබිච්ච ඉඩම කෝටි 15යි. අයිතිකාරයෝ අද අධිකරණයේ ඉස්සරහා නිරුත්තර වෙලා තියෙනවා. මේ වගේ සල්ලි හම්බ කරපු අවස්ථා ගොඩක් තියෙනවා. ඒ හින්දා අයිතිකාරයෝ නැති ඉඩම් මේ රටේ බිහි වුණා. අයිතිකාරයෝ නැති වත්කම් මේ රටේ බිහි වුණා. අර සිංහල අපේ සිංහල ඉතිහාසයේ එක වුණා තවත් පිරුලක් එක්ක වුණා. අර ඩේසි ආච්චිගේ මැණික් මල්ල මේ ඉඩම් ගන්න ගිහිල්ලා සල්ලි කොහෙන්ද හෙව්වේ කියලා හුවාම හොරෙක් ඇවිල්ලා ඩේසි ආච්චිගේ දෙට්ට මැණික් මල්ලක් තියලා ගියාලු. මේ මැණික් මල්ල සල්ලි කරලා තමයි ඉඩම් අරන් තියෙන්නේ. සල්ලි හම්බ කරපු විදිය ඕකයි. අන්න ඒ වගේ කෝටි ප්‍රකෝටි ගණන් මේ රටේ ධනෙ හොරකම් කරපු යුගේ නවත්තන්න තමයි අලුත් බදු පනත විශේෂයෙන්.
කරු මන්ත්‍රීතුමා කාලය
අවසන් කරන්නම් ගලු සභාපතිතුමනි. විශේෂයෙන්ම අපි කියනවා ඒ නිසාම අපිට මූල්‍ය අපරාධ කොට්ටාෂ පොලිසිය ඇති කරන්න සිද්ධ වුණා. ඒ සඳහා ඒ වගේම සාප්‍රාදී ක්‍රියාවලදී අන්‍යයන්ගේ සහයෝගිතා ගන්න පනත්කටුම්පත් පාර්ලිමේන්තුවේ සම්මත කරන්න සිද්ධ වුණා. මෙවැනි දේ තුලින් අපි මේ කළු සල්ලි මේ රටේ නිපේන එක නවත්තන්න උත්සාහ කළා. අද මේ බදු පනතුලනොත් සියලු මූල්‍ය පුද්ගලික මූල්‍ය පරිහරණය විනිවිද භාවයකින් දැකලා බදු ගෙවන්න කියන එක නා බදු ගෙවන්නත් අහිංසක මිනිහකින් එකතු කරන බදු ගෙවීම අඩු කරන්නත් නැති කරන්නත් කරන ක්‍රමවේදයක් කියලා අපි දකිනවා. ඒ හින්දා මම හිතනවා අහිංසක දුප්පත් මිනිස්සු වෙනුවෙන් කතා කරන යම් කෙනෙක් ඉන්නවා නම් මේ පැලිලා පොඩි වෙලා පෑගිලා මේ රටේ රට කරන ආදමට 80%ක් දායක වෙන මේ අහිංසක දුප්පත් මිනිස්සු බේරා ගන්න, එහෙම නැත්නම් ඍජු බදු ක්‍රමවේදය වැඩි කරන්න යන්න මේ බදු ප්‍රතිපත්තියට සහයෝගය දෙන්න ඕනයි කියන එකත් ප්‍රකාශ කරමින් මම නිහඬින් ඔබ ස්තුතියි.
බොහොම ස්තුතියි ඔනරබල් අසු මාරසිංහ.
නියෝජ්‍ය කාර්යක් සභාපතිතුමනි,
order please, honorable Lucky Jayawardena to the chair.
ගර්වන්තම කතා කරන්න.
මුල අසනාරෝද මන්ත්‍රීතුමනි, අද සාකච්ඡාවට භාජනය වන දේශීය ආදායම් පනත සම්බන්ධයෙන් කතා කරන්න ලැබීම ගැන සතුටට පත් වෙනවා. විශේෂයෙන් රටේ නිදහස් අධ්‍යාපනයට, නිදහස් සෞඛ්‍යයට මේ ආදී වශයෙන් ජනතාව වෙනුවෙන් වැය කරන මුදල් හොයන්න අවශ්‍ය ඉතාමත් වටිනා පනතක් හැටියට තමයි අපි මේ පනත දකින්නේ. එනිසා මේ පනත මගින් ලැබෙන වාසිය කෙලින්ම ලැබෙන්නේ රටේ මහජනතාවට, රටේ දුකී දුප්පත් ජනතාවට. මේ පනත හරහා කරන්න උත්සාහ කරන්නේ රටට අවශ්‍ය බදු ආදායම එකතු කරගන්න. මේ බදු ආදායම එකතු කර ගැනීමේදී අපි දකිනවා බදු ආදායම් වර්ග දෙකක් තියෙනවා, ඍජු හා වක්‍ර. දැන් ඍජු හා වක්‍ර බදු ආදායම් ගැන කතා කරනකොට ගුණලසනාරුවර මන්ත්‍රීතුමනි, මම බැලුවා මේ අපේ ආසියානු රටවල කොහොමද බදු ආදායම, කියන්නේ ඍජු බදු ආදායම ඩිරෙක්ට් ටැක්ස් එක කොච්චර ප්‍රසන්ටේජයක් හැටියට GDP එකෙන් තියෙනවද කියලා. උදාහරණයකට මෝල්ඩිව්ස් වල තියෙනවා 12.9%, මැලේසියාවේ තියෙනවා 25%, තායිලන්ඩ් වල 24%, චීනයේ 22.9%, මියන්මා වල 22.3%, වියට්නාම් වල 22.1%, ඉන්දියාවල 20%, නේපාල් වල 19.2%, 2015 අප්‍රේල් වන විට ලංකාවේ 13.1%. එතකොට මේ රීජන් එකෙන්ම අඩුම ඍජු බදු ආදායමක් තියෙන්නේ ලංකාවේ. එහෙමනම් මේ ඍජු බදු ආදායම තියාගෙන අපි කොහොමද නිදහස් අධ්‍යාපනයට වියදම් කරන්නේ, නිදහස් සෞඛ්‍යයට වියදම් කරන්නේ? අපේ මේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුව අපි රට යහපත් මාර්ගයකට යනකොට අපිට අවශ්‍ය වෙනවා රටේ මහජනතාව වෙනුවෙන් වැය කරන්න අවශ්‍ය, සහනාධාර වෙනුවෙන් වැය කරන්න අවශ්‍ය මුදල් හොයාගන්න. මේකේ ප්‍රධාන ආදායමක් වෙන්නේ මේ ඍජු බදු ආදායම්. මේ ඍජු බදු ආදායම් ගැන කතා කරනකොට අපි විවිධ ආදායම් වර්ග තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි අර්ථකථනය කරනවා කෝපරේට් ඉන්කම් ටැක්ස් එක, නැත්නම් එහෙම නැත්නම් සමාගම් සඳහා වන ඍජු බදු ආදායම්. මේ ඍජු සමාගම් සඳහා වන ඍජු බදු ආදායම දැනට අර්ථ මේ අලුත් බදු පනතේ ඇත්තේ මේ අර්ථකථනය කරලා තියෙන්නේ ටැක්සබල් ඉන්කම් එක, නැත්තං ලක්ෂ සමාන මිලියන 5කට වඩා අවුරුද්දකට වැඩි වෙනවනම්, එම නැත්තං මිලියන 5කට වඩා අඩු වෙනවනම් මේ ආදී වශයෙන් අර්ථකථනය කරලා තියෙනවා. එහෙමනම් එහෙමනම් කියන්නේ ප්‍රොෆිට් තියෙනවනම් කොහොමද ටැක්ස් එකතු කරන්නේ කියලා. දැන් අපි මේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දත්ත හැටියට ගත්තාම මේ දත්ත ගැන කතා කරා. අපිට දත්ත හැටියට තියෙන්නේ රෙජිස්ටර්ඩ් කම්පැනීස්, නැත්නම් ව්‍යාපාර කරනවා තියෙන 80,000ක් විතර ප්‍රමාණය. හැබැයි මේ 80,000න් ටැක්ස් ෆයිල්ස් විවෘත කරලා තියෙන්නේ 46,000යි. ඒතර මේ 46,000නුත් 2017 3/31 90 ආදායම් බදු ගෙවන්නේ 16,874ක සමාගම් විතරයි. එතකොට 16,874ක සමාගම් ගෙවනවා නම් මේ බදු ආදායම මේ රටේ ඉන්න රුපියලක් හරි ගෙවන සමාගම් තියෙන 16,474යි. මේක හරිද? මේ අපි ආදායම ලබා ගන්න කරන ක්‍රමවේදය තුළ නියමිත බදු ආදායම ලබා දෙනවද කියන කාරණේ. දැන් මේ බදු ආදායම ගැන තිනකොට මම බලාපොරොත්තු වුණා මේ අපේ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා පොතක් පළ කරලා තිනා එතුමාගේ කතාවෙන් පස්සේ මට කතා කරන්න ලැබෙයිද කියලා බලාපොරොත්තු වුණා. නමුත් එතුමා කතා කරේ නැහැ. එතුමා ඇවිල්ලා ඉන්න නිසා එතුමාත් එක්ක විවාදයකට යන්නත් එක්ක මේ බදු දඩේම කියන පොත ගැන විග්‍රහ කරන්න කැමතියි. දැන් එතුමාගේ මේ පොත ගැන බැලුවාම මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕන. මොකද මේ පොත ඇත්තටම මේ අපේ මේ ඉදිරිපත් කරලා තියෙන මේ දේශීය ආදායම් පනතට පිටකවරයක් දාලා බෙදා හැරලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ ස්තුතිවන්ත වෙනවා මේ රජයේ විසින් කළ යුතු දෙයක්. එතුමා බොහොම ලස්සනට මේ පොතට දේශීය ආදායම් පනතට පිටකවරයක් දාලා බෙදලා තියෙනවා. දැන් මෙතුමාගේ පොතේ විග්‍රහ කරනවා බොහොම ලස්සනට. මම බැලුවා මේ පසුගිය දවස්වල මං හිතුවා මේක මට කියවන්න සතියක්වත් ඇයි කියලා. මොකද හරබර ඇතු අපි දන්නා එතුමා බොහොම ප්‍රසිද්ධ දේශකයෙක්. අපේ කාලේ මම නම් එතුමාගෙන් ඉගෙන ගත්තේ නැහැ. මොකද මගේ ගණිතංශයෙන් මම ඉගෙන ගත්ත නිසා. නමුත් මෙතුමාගේ මේ පොත දැක්කහම මේ පොතේ 90%කට කිට්ටු වෙන්න තියෙන්නේ මෙන්න මේ දේශීය ආදායම් මේ පනත එහෙම් පිටින්ම කොපි කරලා. ඒත් එක්කම පරණ පනතත් කොපි කරලා තියෙනවා සමහර පිටුවල. ඒ කොපි කිරීම තුළ මම හිතන්නේ මේ පොත ලියන්න සාමාන්‍යයෙන් එක රැයකින් වගේ ලියන්න පුළුවන් මේ වගේ පොතක්. ඒ නිසා මේ බදු දඩේම කියන පොතම සම්පූර්ණ බොරුවක්. මේ පොත ඇතුලේ තියෙන කාරණා ගත්තාම මම හිතන්නේ එතුමා කතාවෙන් අපි බලාපොරොත්තු වෙන මේ ගැන පැහැදිලි කිරීමක්. ඒ වගේම තමයි එතුමා ඉදිරිපත් කරලා තියෙනවා සංශෝධන නමයක්. මේ සංශෝධන නමයම කොපි කිරීලා තියෙන්නේ. ඒ සංශෝධන නමයම එතුමා ඉල්ලන්නේ කලින් තිබුණ දේශීය ආදායම් පනතේ තිබුණ ටික එහෙම් පිටීම මේකට අලුතෙන් ඇතුළත් කරලා තිනවා. ඒ නිසා ඒ වගේම තමයි අවසානයේදී එතුමා සඳහන් කරනවා මේ පොත සම්බන්ධයෙන් එතුමාගේ Doctor of Philosophy in Beijing Foreign Studies University එකේ ලැබුණ ශිෂ්‍යත්වයක් ගැන සඳහන් කරනවා. පොඩක් සැක හිතෙනවා එතුමා මේ පොත පාවිච්චි කරනවද කියලා. එතුමාගේ ආචාර්ය උපාධිය සඳහා එහෙම වෙනවා නම් මෙන්න මේ ආචාර්ය උපාධිය ලබා දෙන විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මේ වගේ කොපි කරලා ලියන පොත්වලට ආචාර්ය උපාධි දෙනවද? එතුමා උත්තර දෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එතකොට මේ බදු ආදායම වැඩි කරගන්න එහෙමනම් දැන් ඉන්කම් ටැක්ස් ගැන අපි කතා කරනකොට සාමාන්‍යයෙන් මේ පැහැදිලිවම තියෙනවා මේ දේශීය ආදායම් පනත 90 වර්ෂයකට ආදායම හැටියට ලක්ෂ 12ක් දක්වා, ඒ කියන්නේ මුලින් අපි ලක්ෂ 5ක බදු සහන දීලා තිනවා. ඒ වගේම තව ලක්ෂ 12ක බදු සහන සමග ලක්ෂ 5ක් සහ ලක්ෂ 7ක් ලක්ෂ 12ක බදු සහන ලබා දීලා තිනවා ආදායම් උපදින කෙනෙකුට. ඒ නිසා ඒ කියන්නේ මාසයකට රුපියල් ලක්ෂයක ආදායමක් ලබන කෙනෙකුට ආදායම් බදු ගෙවිය යුතු වන්නේ නැහැ. එහෙමනම් එයා ආදායම් බදු ගෙවිය යුතු වන්නේ තමන් ලබන ලක්ෂයට අමතරව අපි හිතමු නිවාස කුලියට දීමෙන් වෙනත් ආදායම් මාර්ගයකින් මේ ආදී වශයෙන් එකතු කරන මුදල් වලින් ලාභයක් ලබනවා නම් ඒ ලාභයට විතරයි ටැක්සබල් වෙන්නේ. දැන් මේ පැත්තෙන් ගත්තාම මන්ත්‍රීවරු හැටියට අපිත් ටැක්ස් එකක් ගෙවනවා. පේයි ටැක්ස් එක. දැන් මේ පේයි ටැක්ස් එක මමත් ගන්නේ කරා අගෝස්තු මාසේ මගේ වැටුපට අනුව මාසයකට මමත් ගෙවනවා 16,425ක ටැක්ස් එකක් ආදායම් බදු ගෙවනවා අපි. එහෙනම් අපි සියලුම මන්ත්‍රීවරු 225 දෙනාම බදු ගෙවන උද්ගලයෝ. ඒ නිසා මම හිතන්නේ අපි හැමෝටම ටැක්ස් ෆයිල් එකක් තිබිය යුතුයි. ඒ නිසා මම ඉල්ලා සිටිනවා මමත් ගිය සතියේ ටැක්ස් ෆයිල් එක ඕපන් කරා. අපි හැමෝටම පුළුවන් මේ රටේ බදු ගෙවන ජනතාව හැටියට තමන්ගේ ටැක්ස් ෆයිල් එක ඕපන් කරන්න. නමුත් දැනගන්න ලැබුණා මේ පාර්ලිමේන්තුවේ බදු එකතු කරන එක සම්පූර්ණ එක බ්ලොක් එකක් විදිහට තමයි මන්ත්‍රීවරුන්ගේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යොමු කරන්නේ. මම හිතන්නේ මේක වැරදි. මේක AA මන්ත්‍රීවරයාගේ ටැක්ස් ෆයිල් එකේ පේයි ටැක්ස් එක විදිහට යා යුතුයි. මම හිතන්නේ මේක නිවැරදි කළ යුතුයි කියලා ඉල්ලා සිටිනවා අපේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරී මහත්වරුන්ගෙන්. දැන් මේ බදු ආදායම ලබා ගන්න ක්‍රමය අනුව අපි බැලුවා දැන් ඉන්කම් ටැක්ස් ෆයිල් දැනට තියෙන්නේ 120,000ක් තමයි රෙජිස්ටර් වෙලා තියෙන්නේ. එතකොට 2016 ඒගොල්ලෝ නැවත රිටර්න් කරලා තියෙනවා 99,000ක්. හැබැයි ඉන්කම් ටැක්ස් 2016 රුපියලක් හරි ගෙවලා තියෙන්නේ 37,329ක් පමණයි. එහෙමනම් මේ ක්‍රමවේදය තුළ විශාල වැරැද්දක් තියෙනවා. මේ ඇයි මේ ලංකාවේ මිලියන 23ක් ඉන්න රටක ටැක්ස් ෆයිල් තියෙන 120,000ක්? අපිට ප්‍රශ්නාර්ථයක් පැන නැගෙනවා. ඒ ප්‍රශ්නාර්ථය තමයි අපි දකිනවා වාහන. දැන් 1500 cc වලට තියෙන කොච්චර වාහන ලංකාවේ දුවනවද? අපි දන්නවා උදාහරණයට රුපියල් 10,000කට වැඩියෙන් ටෙලිෆෝන් බිල් පාවිච්චි කරන අය කොච්චර මේ රටේ ඉන්නවද? ඒතර මේ ආදී කාරණා කාරණා හැටියට ගත්තාම මේ බදු ලැබෙන ආදායම් ලැබෙන ක්‍රමවේදයේ විශාල වරදක් විශාල සිදුරක් තියෙනවා. මෙන්න මේ සිදුර ගැන කල්පනා කරලා තමයි මේ බදු පනත මම දකින්නේ අර කලින් තිබුණ සංකීර්ණ ක්‍රමවේදය බොහොම සරල කරලා තියෙන්නේ. දැන් උදාහරණයකට ජනතා විමුක්ති පෙරමුණේ මගේ හිතුවත් සුනිල් හඳුන්නේති මන්ත්‍රීතුමා විශාල චෝදනාවක්. හැබැයි චෝදනාවේ මේ ඔක්කොම පට්ටපල් බොරු. දැන් එතුමා ගත්ත එක කාරණයක් තියෙන්නේ දැන් අර චිත්‍රපට නිෂ්පාදකයෝ සහ නාට්‍ය නිෂ්පාදකයෝ ගැන සඳහන් කරනකොට කිව්වා එතුමා ගත්තේ 2009 අංක 16 දරන දේශීය ආදායම් පනතේ. එතන තියෙනවා 2009 අප්‍රේල් මාස පළවෙනි දින හෝ එදිනට පසු ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් තැනැත්තෙකු විසින් යම් නාට්‍යයක් නිෂ්පාදනය කිරීමෙන් උපජිත වූ එම නාට්‍යයේ පළමුවරට මහජනතාව වෙත රඟ දැක්වීමේ දින සිට ආරම්භ වන අවුරුදු එක කාලයක් සඳහා ඒ තැනැත්තාගේ ලාභ සහ ආදායම් හරියටක් නිදහස් කරනවා කියන එක තියෙනවා. දැන් මේක අයින් කරනවා. ඔව්. මේ කිසි දෙයක් සලකන්නේ නැහැ. ඉතින් කොහොමද මේ මෙවැනි නිෂ්පාදකයන්ට බදු ගසන්නේ? මොකද මේක මටත් අදාළනවා. මමත් චිත්‍රපට සහ රටේ නාට්‍ය නිෂ්පාදකයෙක් සිට කටයුතු කරනවා. සොක්‍රටිස් නාට්‍ය නිෂ්පාදනය කරලා කිසිම ලාභයක් නැහැ. තව ෆිල්ම් දෙකක් නිෂ්පාදනය කරලා සම්පූර්ණයෙන් ලාභයක් නැහැ. එතකොට කලාකාරයෝ හැටියට මේ මෙවැනි මේ දඩේට අහු වෙනවද කියන ප්‍රශ්නේ තියෙනවා. මමත් මේ ගැන හෙව්වා මුදල් අමාත්‍යස් ලේකම්තුමා හැටියට මේ සිල් දෙනාගෙන් අහලා බැලුවා. මේ කතාව වෙන්නේ උදාහරණයකට මම නාට්‍යයක් නිෂ්පාදනය කරනවා. මට මේ නාට්‍ය නිෂ්පාදනය කරන්න අපි හිතුව මිලියන 2ක මුදලක් යනවා. මේ මිලියන 2ක මුදල ගියාට පස්සේ මට නිෂ්පාදනය කරලා පළවෙනි අවුරුද්ද ඇතුළත මේ මිලියන 2 පියව ගන්න ලැබුණ නැත්නම් මම කිසිම මේ දඩයක් එහෙමත් නැත්නම් බද්දක් ගෙවන්න අවශ්‍ය නැහැ. මම මිලියන 2 ලබා ගත්තට පස්සේ මම ලාභයේ ලෙස පළවෙනි අවුරුද්දේ ආදායම ලෙස මම මිලියන 3ක් ලබා ගත්තා නම් ඔන්න මට ලාභයක් තියෙනවා මිලියනයක. මෙන්න මේ ලාභයට 14%ක් තමයි අය කරන්නේ මේ බද්ද හැටියට. ඉතින් ඒක සාධාරණයිනේ. මම ලාභ ලබනවා නම් ඒකේ මගේ යුතුකමක් තියෙනවා ඒක රජයට ආදායම් බදු ලෙස ලබා දෙන්න. ඉතින් මේක තමයි මේ කියන්නේ. ඒ නිසා මේ රටේ කලාකරුවන්ට පැහැදිලිව ප්‍රකාශ කරන්නේ මේ රජය කලාකරුවන් කිසිම වෙලාවක බද්දකට යටත් කරන්නේ නැහැ. යම් නිර්මාණයකින් හෝ නිෂ්පාදනයකින් ලාභ ලබනවා නම් මෙන්න මේ ලාභයෙන් මතක තියාගන්න සමහර අපේ උගත් මන්ත්‍රීවරුන්ට මේ ආදායමයි ලාභයයි කියන එක පැටලගෙන තියෙනවා. ආදායමෙන් නෙමෙයි 14%ක් එන්නේ ලාභයෙන්. සුද්ධ වූ ලාභයෙන් 14%ක් අය කරනවා කියන එකයි මේ පනතේ තියෙන්නේ. ඒ නිසා බදු අය කිරීම මේ පැටල ගන්න එපා. ආදායම් වල ලැබෙන ලාභයෙන් තමයි බදු අය කරන්නේ. කිසිම වෙලාවක ආදායමට බදු අය කරන්නේ නැහැ. ලැබෙන ලාභයට තමයි බදු අය කරන්නේ. එනිසා මේ හැමතැනම සඳහන් වෙන එක පැහැදිලිවම මේ ගැන මං හිතන්නේ සියලු දෙනාම හරියාකාරව දැනුවත් විය යුතුයි කියලා අපි හිතනවා. ඒ වගේම දැන් පසුගිය කාලේ මේ දැන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සම්පූර්ණයෙන් ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහනක් දැන්ටමත් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් මේ වචනේ වැරදියට ගන්න එපා. පෞද්ගලිකකරණය කරනවාමත් වෙනත් දෙයක් නෙමේ සිද්ධ වෙන්නේ. පරිගණක ජාල පද්ධතියකට එකතු කරලා දැන්ට පාවිච්චි කරන රැමිස් කියන සිස්ටම් එක හරහා සියලුම ආයතන ටික එකතු කරනවා. අපි පාර්ලිමේන්තුවේ පබ්ලික් ෆිනෑන්ස් කමිටියක අපි මේ ගැන සාකච්ඡා කරා. දැන්ට ආයතන 35ක් විතර හැම මාසෙකම අපි රැස් වෙනවා. කොහොමද අපිට තියෙන ටාගට් එකට යන්නේ? ඒ කියන්නේ අපිට තියෙන ඩිරෙක්ට් ටැක්ස් එක 13% කොහොමද 40%ට වැඩි කරගන්නේ? ඒක තමයි අපිට තියෙන අභියෝගය. දල වශයෙන් දෙගුණයකට වැඩියෙන් මේක වැඩි කරගන්න ඕනේ. මේ වැඩි කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි.
ගරුමන්තුමා කාලය අවසන්යි.
මට මේ ආනන්ද කුමාරසිරි මන්ත්‍රීතුමාගේ
වෙලාවට 14ක් ඔබතුමා කතා කරවුවා.
අනන්ත කුමාර ශ්‍රී මන්ත්‍රීතුමා වෙලාව ලැබුණා.
ඔව් ලැබුණා. ඒකත් එක්ක තමයි.
තව විනාඩියක් දෙන්න. අවසාන වශයෙන් කියන්න ඕනේ මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ බදු එකතු කිරීම තුළ දැනට සිද්ධ වන උදාහරණයකට අපි දකිනවා රටේ වෛද්‍යවරු සහ නීතිඥවරු මේ වගේ අය ඇත්තටම බදු ගෙවනවාද කියන එක. මේ නිසා මේ බදු ප්‍රතිපත්ති බදු ක්‍රමයේ හැටියට දැන් උදාහරණයකට ડોක්ටර් කෙනෙක් ඉන්නවා ගම්පහ, එයාගේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක විතරක් 2.4 මිලියන් අවුරුද්දකට. එතකොට ලක්ෂ 24ක විදුලි බිලක් ගෙවන දොස්තර මහත්තයෙක්. එමෙත එයා පාවිච්චි කරන Nissan X-Trail කියන වාහනයක් පාවිච්චි කරනවා නම් මීගමුවේ තට්ටු තුනේ ගයක් තියෙනවා එක තැනක. තව තුනක තට්ටු දෙකේ ගයක් තියෙනවා නම් මේ ආදී වශයෙන් ගත්තාම මෙවැනි වෘත්තිකයෝ සියලු දෙනාම මේ ආදායම් බදු ලබා දිය යුතු වෙනවා. ඒ නිසා මේ රටේ ජනතාවට අපි පැහැදිලිව ප්‍රකාශ කරන්න ඕන අර අපි අපේ කමිටුව හරහා, මම මේ අවසන් කරන මන්ත්‍රීතුමනි, අපි කමිටුව හරහා සංශෝධනයක් ඉදිරිපත් කළා. අවුරුදු 18 වැඩි සියලු දෙනාටම ටැක්ස් ෆයිල් එකක්, ඒ කියන්නේ ටැක්ස් ගෙව්වත් නැතත් ටැක්ස් ෆයිල් එකක් හිමි වේ යුතුයි. ඒක ඇත්තටම පුළුවන් බොහොම සරල විදියට අපේ ජාතික හැදෙනුම්කත් අංකයක් එක්ක ඔටෝමැටික් විදිහට ටැක්ස් නම්බර් එකක් හදන්න. එහෙම වුණොත් හරි ලේසි, හැමෝම රෙජිස්ටර් වෙන්න ඕනේ. අපේ ටැක්ස් නම්බර් එකක් තියෙනවා දේශආදායම් දෙපාර්තමේන්තුවේ. අපි ටැක්ස් ගෙවනකොට ඒ ටැක්ස් ෆයිල් එක ඉබේම ලෑස්ති වෙලා තියෙන. ඉතින් මේ ආදී වශයෙන් සිස්ටම් එකක් ඇවිල්ලා මේ පරිගණකතා ජාලගත කිරීම තුළ මේ සරල මේ දේශආදායම් පනතෙන් ක්‍රමවේදය තුළ අපිට හැකියාවක්. ඒ වගේම මා යෝජනා කරනවා මුදල් නැමුදල් නියෝජ්‍ය ඇමතිතුමා, රාජ්‍ය ඇමතිතුමා ඉන්න නිසා මේ හැම දිනාටම එතුමා පරිගණක ගැනක් දන්න නිසා එතුමාගේ ඉල්ලා සිටිනවා මේ හැම දිනාටම පහසු වෙන්න අපිට ඇප් එකක් හදන්න පුළුවන්. මේ දේශීය ආදායම් මේ විස්තරයේ තියෙන සරල ඇප් එකක් හදලා දෙන්න පුළුවන්. මට ලැබෙන ආදායමත් එක්ක, මට ලැබෙන ලාභත් එක්ක මං කොච්චර මේ රටට ටැක්ස් එකක් ගෙවන්න ඕනද, ආදායම් බදු ගෙවන්න ඕන කියලා කැල්කියුලේට් කරගන්න. ඒ වගේ වුණොත් අපිට පුළුවන් වෙනවා ඉතාමත් සරල ක්‍රමවේදකින් මේ රටේ මේ හරියාකාරව ලැබිය යුතු ආදායම් බදු ටික එකතු කරගෙන අපිට 2020 වන විට 40%ක ඩිරෙක්ට් ටැක්ස් එක, ඍජු ආදායම් බදු වැඩි කරගෙන අපිට අවශ්‍ය ටාගට් එකට ගිහිල්ලා අපිට නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න, නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කරන්න ආදී වශයෙන් මේ ජනතාවට ලැබෙන සියලුම සුබසාධන කටයුතු කරන්න මේ අවශ්‍ය ටැක්ස් එක හරහා අපිට ඒ කාර්යය ඉටු කරගන්න ලැබෙනවා. ඒක අනිවාර්යෙන් මේ ආදායම් දේශීය ආදායම් පනත හරහා අපිට ඉටු කරගන්න ලැබෙන විදිහේ ඉතාමත් වටිනා ආකර්ෂණීය දේශීය ආදායම් පනතක්. මම හිතන්නේ මේ පනත හරහා අපිට ලැබෙනවා. මම මුලින් කල්ප කිව්වා වගේ ආසියාවේ අපේ කලාපේ රටවල්වල වැඩියෙන්ම ඒ ඩිරෙක්ට් ටැක්ස් එක එකතු කරන රට රටපාවට පරිවර්තනය කරගන්න අපිට ලැබෙනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.